Honorable Prime Minister, you have 20 minutes.
Thank you, Honorable Speaker. ගරු කතානායකතුමනි අද අපි විවාදයට ගන්නේ විශේෂ වියදම් ඒකක මේ පිළිබඳව අපිට ගණන්මිණුම් පිළිබඳව අද දවසම කතා කරන්න පුළුවන් මට ලැබිලා තියෙන වෙලාව තුල මම හිතුවා ඇත්තටම මේ විශේෂ වියදම් ඒකකවල අරමුණු සහ ඒක ඒවා විසින් නියෝජනය කරන ඒ දේශපාලනයත් නියෝජනය කරන ආණ්ඩුකරණයේ ස්වභාවය පිළිබඳවත් යම් වචනයකුත් කියන එක වැදගත් වෙනවා කියලා මොකෝ ඇත්ත වශයෙන්ම මේ විශේෂ ඒකක තුලින් තමයි රටක ආණ්ඩුකරණයේ ස්වභාවය ඒකේ සංස්කෘතිය ඒකේ ටෝන් එක සෙට් වෙන්නේ මෙන්න මේ ඒකක වලින් නිසා මේ ඒකක වලට අයිති වෙනවා ජනාධිපති ලේකම් කාර්යාලය අගමැති කාර්යාලය පාර්ලිමේන්තුවේ සභානායකතුමා ආණ්ඩු පක්ෂයේ චීෆ් ගවර්න්මන්ට් විප් කතානායකතුමා අපේ ස්වාධීන කොමිසන් සභා මේ සියල්ලම නියෝජන වන වියදම් ඒකක තමයි අද අපි විවාදයට ගන්නෙ. එතකොට ඇත්ත වශයෙන්ම ආණ්ඩුවක ඒ ආණ්ඩුකරණය ඒ ආණ්ඩුකරණයේ ස්වභාවය ඒ සංස්කෘතිය තීරණාත්මක විදියට බලපාන විදිය නායකත්වයක් ලබා දෙන මේ එකක ගැන තමයි අපි කතා කරන්නේ. එතකොට ගරු කතානායකතුමනි මේ ගිය සතිය පුරාවත් අපි විවිධ අවස්ථාවල අපේ දේශපාලනයේ අරමුණු අපේ දේශපාලන සංස්කෘතිය අපි දේශපාලනය මේ විදියට තෝරගන්නේ ඇයි කියන කතන්දරේ විවිධ අවස්ථාවල මතුවුණා. ඒවට පිළිතුරු හැටියටත් විපක්ෂයෙන් විවිධ කතා අපි මොකද්ද රජ අපේ ආණ්ඩුවේ අරමුණු පිළිබඳත් විවිධ අර්ථකථන විපක්ෂයෙනු මේ කාලය පුරාම එනවා ඉස්සරහටත් එයි. දැන් අද දවසෙත් ඒක තමයි කතා ආරම්භයේම සිද්ධ වුණේ. නමුත් ගරු කතානායකතුමනි මම උත්සාහ කරා මේ සතිය පුරාවත් අද උදේ මේ විපක්ෂය අපි ගැන කියන දේ තුල මොකක් හරි පැටර්න් එකක් අල්ලගන්න. අපිට පිළිතුරු කතාවක් කරන්න උනත් යම් තර්කයක් ඉදිරිපත් වෙන්න බෑ. එතකොට ඒ තර්කය මොකද්ද කියලා හොයන්න මම උත්සාහ කරා. මේ කියපු කතාවල මේ ගේන කරුණු පිළිබඳව මොකක් හරි අපිට හොයාගන්න පුළුවන් නිකන් දේශපාලන ලොජික් එකක් තියෙනවද කියන එකට මම සෑහෙන්න උත්සාහ කරා. මං ළඟ ඉන්න දෙන්නගෙනුත් විටින් විට අහනවා මේකේ මොකද්ද මේ ආගියුමන්ට් එක කියලා. කතානායකතුමනි හරිම අමාරුයේ ලොජික් එක හොයාගන්න. ඒ තර්කය හොයාගන්න. මොකද්ද මේ කරුණු අතර තියෙන සම්බන්ධතාවය මොකද්ද කියලා හොයාගන්න පුදුම දුෂ්කරතාවයක් තියෙන්නේ. ඇත්ත වශයෙන්ම අපිට මේ විවාදේ සාර්ථකව කරගෙන යන්න නම් මම යෝජනා කරනවා ගරු විපක්ෂයට ඔවුන් ඉදිරිපත් කරන එක තර්කයක් පැය 24කට වඩා පවත්වාගෙන යන්න උත්සාහ කරන්න කියලා. මොකද මේ තර්කේ පැය 24ක්වත් පවත්වාගෙන යන්න බැරුව දවසින් දවස අලුත් අලුත් කරුණු ලයිස්තුවක් අර නිකන් ලොන්ඩ්‍රි ලිස්ට් එකක් තියෙන්නේ. අන්න ඒ විදියට ගේනකොට මේ හරිම අමාරුයි මෙතන මොකක් හරි විදියක තර්කානුකූල ලොජික් එකක් තියෙන කොහෙරන්ස් එකක් තියෙන තර්කයක් හෝ කතාවක් අහගෙන ඉන්නත් අමාරුයි කරන්නත් අමාරුයි. ඉතින් ගරු කතානායකතුමනි මේකටත් හේතුවක් තියෙනවා කියලා මට හිතෙනවා. මේකටත් හේතුවක් තියෙන ඒක ගැන හිතනකොට තමයි මම හිතන්නේ අපේ ආණ්ඩුකරණයේ ස්වභාවය හරියටම තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. අපේ ආණ්ඩුවක් අපි පත්ුනේ ඇයි? ඇයි අපි මේ දේශපාලනය කරන්නේ? ඇයි අපි මේ විවිධත්වය අපි 150 දෙනා අතර විශාල විවිධත්වයක් තියෙනවා. අපේ පසුබිම් තුළ විශාල විවිධත්වයක් තියෙනවා. අපි එක එක පැතිවල එක එක වෘත්තීන්වල හිටපු එක එක ජීවිත අත්දැකීම් ලබල එකතු වෙච්ච කණ්ඩායමක්. නමුත් අපි සියලු දෙනා තුළම බැඳීමක් තියෙනවා සහ සාමූහිකත්වයක් තියෙනවා. ඒ බැඳීම හා සාමූහිකත්වය එකතු වෙන ප්‍රධාන දේ තැන තමයි මම දකින විදියට අපි මේ දේශපාලනය කරන්නේ ඇයි කියන එක. අපේ අරමුණ පිළිබඳ අපිට කිසිම අවිනිශ්චිත භාවයක් නැති එක. අපිව එකතු කරන එකම කාරණය ඒක. ඇත්ත වශයෙන්ම විපක්ෂය ගත්තොත් විපක්ෂය තුළ විපක්ෂ කණ්ඩායම ඇතුලේ අපිට වඩා සමානාත්මතාවයක් තියෙන්න පුළුවන්. මොකෝ ඥාති සම්බන්ධතා තියෙනවා, පාසල් සම්බන්ධතා තියෙනවා. මේවා තුළින් ඔවුන් අතර තියෙන නෑ මොකද ඥාතිත්වය සමහර විට අපේ කණ්ඩායමට වඩා බලවත්. මොකෝ ඒවා ඒ ඥාතිත්වය, පාසල්, කුල, ජාති, ආගම් ඔක්කොම එක්ක තියෙන බැඳීමක්, සමානාත්මතාවයක් සහ එකමුතුකමක් ඔවුන්ගේ පේන්න පුළුවන්. නමුත් අඩුම තරමේ විපක්ෂයක් හැටියට එක තර්කයක් ඉදිරිපත් කරගන්න බැරි වෙලා තියෙන ප්‍රධාන හේතුව ඒ මොන ඥාතිත්වය තිබ්බත් මොන සම්බන්ධතා තිබ්බත් ඔවුන්ගේ දේශපාලනය විසිරිලා. දේශපාලනය පිළිබඳ පැහැදිලි අදහසක් නැහැ. දේශපාලන අරමුණු පිළිබඳ කිසිම පැහැදිලිතාවයක්, එකඟතාවයක් නැති නිසාම තමයි අද මේ විපක්ෂයට විපක්ෂයට අදුම තරමේ පැය 24ක් එක තර්කයක් පවත්වාගෙන යන්න බැරි වෙලා තියෙන්නේ. අපි අතර මොන විවිධත්වය තිබ්බත්, මොන වෙනස්කම් තිබ්බත්, මොන අපි අපේ අත්දැකීම්, අපේ පසුබිම් වෙන්න පුළුවන්, අපි මෙතනට ආපු විදි වෙන්න පුළුවන්, ඒක තුළ විශාල විවිධත්වයක් තිබ්බත් අපිව ශක්තිමත් කරන, අපිව සාමූහික කරන, අපිට මේක තුළ සාමූහිකත්වයෙන් එකට යන්න පුළුවන් වෙන ප්‍රධාන හේතුව තමයි ඇයි අපි මෙතන ඉන්නේ, අපේ දේශපාලන අරමුණ මොකක්ද කියන එක ගැන අපිට පැහැදිලිතාවයක් සහ විශ්වාසයක් තියෙන නිසා. අන්න ඒ විශ්වාසය හදන ප්‍රධාන ඒ ඒකක සහ නායකත්වය දෙන විෂයන් පිළිබඳ තමයි අද අපි මේ කතා කරන්නේ. ජනාධිපතිතුමාගේ ඒ තියෙන අදිෂ්ඨානයත්, ඒ අපි මේ දේශපාලනය, අපි මේ රජය, මේ ආණ්ඩුව කිරීමේ අරමුණ පිළිබඳ තියෙන විශ්වාසයත්, ඒ නොසෙල්වෙන අදිෂ්ඨානයත් එතන ඉඳන් ඒ හැම එකකටම ගලා යන නිසා තමයි අපිට මේ ඒකමතික භාවයක්, සාමූහිකත්වයක් තුළ අපිට මේක සාර්ථකව කරගෙන යන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඒකම තමයි ගරු කථානායකතුමනි අපිට පුළුවන් වෙලා තියෙන්නේ මේ අයවැය තුළ තර්කානුකූලවත් පැහැදිලි ප්‍රතිපත්තියක් අනුවත් අපේ කරුණු ඉදිරිපත් කිරීමට විතරක් නෙවෙයි අපේ අයවැයත්, අපේ ඉදිරි ගමනත් පැහැදිලිව පෙන්වන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඒ අදිෂ්ඨානය සහ අපේ අරමුණ ඉතාම සරලකත් අපට කාරණා ගොඩාක් එනවා. අවසාන ඉලක්කය මොකද්ද? අපිට මේ රට හදන්න ඕනේ. අපිට මේ රටේ ජනතාව මීට වඩා හොඳ තැනකට ගේන්න පුළුවන් කියන එක පිළිබඳ අසීමිත විශ්වාසයක් තියෙනවා. ඒක කරන්න ඕනේ කියන එක පිළිබඳ අසීමිත අදිෂ්ඨානයක් තියෙනවා. ඒක නොසෙල්වෙන අදිෂ්ඨානයක්. ඒක නොසෙල්වෙන විශ්වාසයක්. ඒක තුළ තමයි ඒක මත ඉඳගෙන අපිට තීරණ ගන්නත් පුළුවන්, ඉවසීමෙන් වැඩ කරන්නත් පුළුවන්, පියවරෙන් පියවර යන්නත් පුළුවන්. ඒ නිසා අපිට කලබලයක් නැතුව අපේ වැඩ ටික බෙදාගෙන, අපේ සැලසුම ඇති කරගෙන මේ අවුරුද්ද තුළ මේ ඉලක්ක, මේ අවුරුද්ද තුළ මේ ඉලක්ක, මේ විදියට අපිට හදාගෙන යන්න පුළුවන්. එතකොට විපක්ෂයෙන් එන චෝදනාවලට අපිට ඒ උත්තර දීමත්, ඒකට කලබල නොවෙන්නත් පුළුවන් වෙන ප්‍රධාන හේතුව මම දකින්නේ ඒ තියෙන ඒ නොසෙල්වෙන අදිෂ්ඨානයක්, ඒ විශ්වාසනීය බවත්, අපේ ඉලක්ක පිළිබඳ අපිට තියෙන ඒ තියෙන විශ්වාසයත් එක්ක තමයි අපිට මේක කරගෙන යන්න පුළුවන් වෙන්නේ. ගරු කථානායකතුමනි, ඒක තුල තමයි මම හිතන්නේ අපිට අද මේ වෙනකොට අපේ රට තුල මේ ස්ථාවරභාවය පිළිබඳවත්, 2026 අපේ ප්‍රතිපත්ති තුල ඇති වෙලා තියෙන අපිට ඉලක්ක සහගතව අපේ ගමන හදා ගන්න පුළුවන් වෙන්නේ, අපිට මේ පියවරින් පියවරට මේ ගමන යන්න හැකි වෙන්නේ අන්න ඒක තුලින් කියලා මම විශ්වාස කරනවා. ගරු කථානායකතුමනි, මේ අයවැය ගිය සතියේ ඉදිරිපත් වෙනකොට විපක්ෂයේ ප්‍රධාන කතිකයන් බොහෝ දෙනෙක් පිළිගන්න සිද්ධ වුණා. අපි පළවෙනි වතාවට අපේ භාණ්ඩාගාරයේ මුදල් අපේ භාණ්ඩාගාරය තුරු ඒ වචනවලින්ම කියනවා නම් පිරි ඉතිරිලා ගිහිල්ලා තියෙනවා කියලා විපක්ෂය විසින්ම කියවුණා. එතකොට මම දැක්කා ගරු කතානායකතුමනි මේක වාර්තා වෙච්ච දෙයක්. සමහර විට ඒ වාර්තාව එසේම නොවෙන්න පුළුවන්. මොකද ඒක විපක්ෂ නායකතුමාම කියපු දෙයක් හැටියට තමයි වාර්තා වුණේ. නමුත් මං හිතන්නේ සමහර විට ඔහු ඒ අදහසින්ම නොවේ කියන්න පුළුවන් කියලා ඇත්තේ. ඒකට ඊට වඩා බරක් දෙන්නත් ඇති. එහෙම භාණ්ඩාගාරයේ පුරවන එක පෙරපාසල් දරුවෙක්ට උනත් කරන්න පුළුවන් වගේ කතාවක් එහෙම වාර්තා වෙලා තිබ්බා. මම දන්නේ එතුමා ඒකද අදහස් කරේ කියලා. නමුත් භාණ්ඩාගාරය පුරවන්න පෙරපාසල් දරුවෙක්ගේ අධ්‍යාපනය තිබ්බනම් ඇති වගේ එකක් තමයි කියව. සමහර විට ඔහු ඊට වඩා බරපතල කාරණයක් වෙන්න ඇති කියන්න ඇති. මම වාර්තාවක් දැක්කේ. නමුත් ඒක නෑ එහෙමනම් ඒක කියවුනේ ඒ දැක්ක දේ අනුව. එහෙනම් ඊට කලින් මේ රට පාලනය කළ තියෙන අඩුමතරම පෙරපාසල් අධ්‍යාපනයක්වත් නැති අයද? ඔක මීට කලින් ඒ භාණ්ඩාගාරය මෙහෙම පිරීතිරලා තිබ්බේ නෑනේ නේ. ඉතින් ඔය විදියට නම් මේ සාකච්ඡාව අපිට ඉදිරියට ගෙනියන්න පුළුවන් වෙන්නේ ගරු කතානායකතුමනි. මං හිතන්නේ අපි අපේ ආර්ථික ක්‍රියාමාර්ග පිළිබඳව අපි මීට වඩා බරින් සිටිය යුතුයි කියලා මම යෝජනා කරන්න කැමති. අපිට ඇවිල්ලා තියෙනවා චෝදනා විටින් විට අපිට එන චෝදනාවක්. අපේ දේශපාලන දර්ශනය අපේ දේශපාලන ක්‍රියාමාර්ග පැහැදිලි නැහැ. අපි පාවා දීමක් කරන්නේ අපේ දේශපාලන පදනමට අපි පාවා දීමක් කළා තියෙනවා. අපි මාක්සිස් වාමාංශික යම් කිසි අදහස් දරන පිරිසක් දැන් මේ සියල්ලම පාවා දීලා නව ලිබරල්වාදී දර්ශනයක් ඉදිරියට ගෙනියනවා. මෙවැනි චෝදනාවක් කළා තියෙනවා. අපේ දේශපාලන අරමුණ නැවත වතාවක් ප්‍රශ්න කළා. ඒක තුලිනුත් විවේචනයක් අපිට එල්ල වෙලා තියෙනවා. නමුත් මම අහන්න කැමති ගරු කතානායකතුමනි, ඒ විදිය අපි නව ලිබරල්වාදී දර්ශනයක් තුල නම් ඉන්නේ. නව ලිබරල්වාදී දර්ශනයක ප්‍රධානම පදනමක් තමයි රජයේ මැදිහත් වීම කෙසේ විය යුතුද කියලා. නව ලිබරල්වාදයේ තුල ප්‍රධානම දෙයක් තමයි ක්‍රමානුකූලව රජයේ මැදිහත් වීම ආර්ථිකයෙන් ඉවත් වීම. ඒක තමයි එතන තියෙන ප්‍රධානම කාර්යභාරයක්. දැන් අපේ රජයෙන් පෙන්නලා තියෙන්නේ අපි ගන්න සියලුම තීන්දුව තීරණවල, අපේ ආණ්ඩුව ගන්න සියලුම තීන්දුව තීරණවල අපි ආණ්ඩුවේ මැදිහත් වීම ඉතාමත්ම තදින් සහ ඉතාමත්ම ස්ථාවරව අපි පෙන්눔 කළා තියෙනවා. මේ වතුකම් කරුවන් පිළිබඳ වේතනය පිළිබඳ ගන්නකොටත් මම හිතන්නේ ප්‍රධාන කාරණයක් ඒක. රටේ ජනතාවගේ යම්කිසි ප්‍රශ්නයකදී රජයක් හැටියට මැදිහත් වීම, රජයක් හැටියට ආර්ථිකයට මැදිහත් වීම අපි ස්ථිර ලෙස හඳුනාගෙන තියෙන නිසා තමයි ඒ පරිවැඩි වීම වෙනුවෙන් රජය මැදිහත් වෙලා විශේෂ ක්‍රමවේදයක් තුළ ඒ ඉලක්ක කණ්ඩායමේ පඩිය වැඩි කිරීමට අපි මැදිහත් වෙලා තියෙන්නේ. එතකොට එතනින්ම අපි පෙන්눔 කළා තියෙනවා අපේ ආණ්ඩුකරණයේ තියෙන ප්‍රධාන වෙනසක්, අපේ ආණ්ඩුකරණ ස්වභාවයේ තියෙන ප්‍රධාන වෙනසක් අපි පෙන්눔 කළා තියෙනවා. මේ රටේ ජනතාව වෙනුවෙන් මේ රටේ විශේෂයෙන්ම විවිධ හේතුන් නිසා ඓතිහාසිකව අතහැරුණු මගහැරුණු ජනතාවක් වෙනුවෙන් නිශ්චිත අවස්ථාවලදී රජය ආර්ථිකයට මැදිහත් වෙලා ජනතාව වෙනුවෙන් පෙනී ඉන්න අපි පියවර ගන්න කිසිසේත්ම පැකිලෙන්නේ නැහැ කියන එක අපි පෙන්눔 කළා තියෙනවා. ඒ අනුව තමයි අපි මේ ඉතුරු කළ අපි මේ ඉතාමත්ම තද මූල්‍ය විනයක් සහ පාලනයක් තුලදී කලමනාකරණය කරන ආර්ථිකයේ ප්‍රතිලාභ ඉලක්ක සහගතව සහ අත්‍යවශ්‍ය කණ්ඩායම් වලට රජයේ මැදිහත් වීම තුලින්ම ඒ ප්‍රතිලාභ නැවත ලබා දීමට රජයක් හැටියට මැදිහත් වෙන්නේ. මේක තෝර ගන්නත් බැරුව මේක තේරුම් ගන්නත් බැලුව තම බොහෝ වෙලාවට අපේ ආණ්ඩුවේ මැදිහත් වීම පිළිබඳවත් විවිධ විදියට විවේචන ඉදිරිපත් වෙලා තියෙන්නේ. නැවත වතාවක් අර ආණ්ඩුවේ තියෙන ඒ ආර්ථික දැක්ම, ඒ ආණ්ඩුවේ තියෙන අර අවසාන ඉලක්කය සහ අධිෂ්ඨානය පිළිබඳ වැටහීමකින් තොරවයි මේ විවේචන කරන්න කියන එක පිළිබඳව විවේචන එන්න කියන එකත් ඉතාමත්ම පැහැදිලි. ගරු කථානායකතුමනි, ආණ්ඩුවක් පවතින්නේ ආණ්ඩුවක් පැවැත්වීමේදී ආණ්ඩුවක් පවත්වාගෙන යෑමේදී ඒ ස්ථාවරභාවය තුල තියෙන වැදගත්කම, ඒ ඉලක්කවල ස්ථාවරභාවය සහ ඉලක්කවල තියෙන කන්ටිනියුටි එක අතිශයින්ම වැදගත් වෙනවා. එතකොට අපේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුල, අපි ප්‍රතිපත්ති ප්‍රකාශය පදනම් වෙලා තියෙන මූලාශ්‍ර මේවා වැදගත් වෙනවා. එතකොට මේවා පවත්වාගෙන යන්න නම් අපි පක්ෂයක් හැටියට ශක්තිමත් වීමත් අතිශයින්ම වැදගත්. අපිට බොහෝ වෙලාවට මෙතන එන චෝදනාව අපි පැලවත් ඉඳගෙන තීන්දුව తీරන ගන්න කියලා. මම හිතන්නේ ඒක ගැන අපි කවුරුවත් ඒක හංගන්න උත්සාහ කරන්නේ. පැලවත් තියෙන්නේ අපේ පක්ෂ කාර්යාලය, අපි හමු වෙන තැන, අපේ සංවාද සාකච්ඡා කරන තැන, අපේ ප්‍රතිපත්ති අපේ දේශපාලනය සාකච්ඡා වෙන තැන. ඒතර මොකද්ද තියෙන වැරද්ද? අපි මේ ස්ථාවරත්වය, මේ සාමූහිකත්වය, මේ අපේ දේශපාලන දැක්ම නිර්මාණය වෙන්නේ පැලවත්තේ තමයි. මොකද්ද ඒකේ තියෙන ප්‍රශ්නේ? මොකද්ද ඒකේ තියෙන වැරද්ද? ඒකෙන් අපි අදහස් කරන්නේ නැහැනේ අපිට පක්ෂයයි ආණ්ඩුවයි රජයයි අතර වෙනස තේරෙන්නේ කියලා. නමුත් ආණ්ඩුවකට පත් වෙන්නේ යම් දේශපාලන පක්ෂයක් නම් ඒ දේශපාලන පක්ෂය යම් ස්ථාවරත්වයක තියෙන්න ඕනේ. ඒ දේශපාලන පක්ෂයේ ස්ථාවරත්වය මත තමයි ආණ්ඩුවේ ස්ථාවරත්වය තීරණය වෙන්නේ. එතකොට ඒ දේශපාලන ස්ථාවරත්වය පවත්වාගෙන යෑමට ඒ පක්ෂය රැකෙන්න ඕනේ. ඒ පක්ෂය රැකෙන්න අපේ ව්‍යාපාරය රැකගන්න අපි නෙවෙයි නම් මැදිහත් වෙන්නේ කවුද? ඒ ව්‍යාපාරය එහෙම ශක්ති වෙන්නේ නැත්නම් ආණ්ඩුවක් කොහොමද ශක්තිමත් වෙන්නේ? ආණ්ඩුවක් ශක්තිමත් වීම තුලින් නෙවෙයිද තීන්දුව తీරන ස්ථාවරව ගන්න පුළුවන් වෙන්නේ? ඉතින් මොකද ඒකේ තියෙන වැරද්ද? මොකද ඒකට මේ ඒක පිළිබඳ තියෙන බිය මොකද්ද? බහුපක්ෂ ක්‍රමයක් තුල පක්ෂ ක්‍රමයක් රැකෙන එකේ වැරද්ද මොකද්ද? ඒතර පක්ෂ නැති අයට ඒක ප්‍රශ්නයක් වෙන්න
පුළුවන්.
Thank you. පක්ෂ විනයක් පක්ෂ ක්‍රමයක් ගැන අදහසක්, ඒක පිළිබඳ අදහසක් නැති අයට පැලවත් තර්ජනයක් වෙන්න පුළුවන්. ඒක අපි තේරුම් ගන්න පුළුවන්. නමුත් ගරු කථානායකතුමනි, පක්ෂ සංස්කෘතියක් සහ පක්ෂ විනයක් තුළ ආණ්ඩුවක් කරන අපිට පැලවත්තේ අපි කරන සාකච්ඡා ගැන අපිට කිසිම ඒක සංගවල කරන්න කිසිම දෙයක් නැහැ. මොකෝ අපි ඒ අපේ සාමූහිකත්වය අපිට වැදගත්. අපේ දේශපාලන ස්ථාවරත්වය අපිට වැදගත්. ඒ දේශපාලනය තුළ තියෙන අධිෂ්ඨානය රැක ගැනීම අපිට වැදගත්. ඒකට තියෙන නායකත්වය රැකගන්න එකත්, ඒ නායකත්වය නඩත්තු කරන එකත්, ඒ නායකත්වයට අවශ්‍ය ඒ සහයෝගය දෙන එකත් අපිට වැදගත්. මොකෝ අපි මෙතන ඉන්න කාටවත් පුද්ගලික අරමුණු නැහැ. රැකගන්න පුද්ගලික මොකක්වත් න්‍යාය පත්‍රයක් නැහැ. අපි සියලු දෙනා මෙතනට ඇවිල්ලා ඉන්නේ, අපි සියලු දෙනා මේ ස්ථානයට ඇවිල්ලා තියෙන ඒ ගමන තුල ඒ දේශපාලන අරමුණ වෙනුවෙන් මේ රට දියුණු කරන්නත්, මේ රටේ ජනතාව වෙනුවෙන් පෙනී ඉන්නත්, ඒකත් ස්ථාවරය රැකගනිමින් තමයි අපි මෙතනට ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඒක රැක ගැනීමේ ප්‍රධාන කාරණයක් තමයි පැලවත්ත තුළ අපි හදාගත් ඒ සාමූහික හැඟීම සහ ඒ විශ්වාසය. ඒකිනෙකා පිළිබඳව අපි හදාගත් ඒ විශ්වාසයත් ස්ථාවරත්වයත් තුළ තමයි අපිට බය නැතුව තීරණ ගන්න පුළුවන් වෙන්නේ. අපිට එකිනෙකා වෙනුවෙන් පෙනී ඉන්න පුළුවන් වෙන්නේ. අපිට ඒ සාමූහික දේශපාලනය වෙනුවෙන් සටන් කරන්න ශක්තිය ඇවිල්ලා තියෙන්නේ. අන්න ඒක හරහා කියන එකත් මං හිතන්නේ අපි සියලු දෙනාම දන්නවා. ඒ නිසා තමයි මේ බොහෝ වෙලාවට මං අවසන් කරනවා ගරු කථානායකතුමනි, විපක්ෂය අපිට මේ අර හැමදාම එල්ල කරන මේ සරල විවේචන වලින් එහාට ගිහිල්ලා යම් දේශපාලන තර්කයක් එක්ක, දේශපාලන බරක් එක්ක විවේචන ඉදිරිපත් කරනවා නම් මීට වඩා මං හිතන්නේ අපිට මේ පාර්ලිමේන්තුව තුළ අපි මේ වැය කරන කාලයත් මීට වඩා සාර්ථකව ප්‍රයෝජනවත් විදියට පවත්වාගෙන යන්න පුළුවන් කියන අදහස නියෝජනයේ අදහස ඉදිරිපත් කරමින් අද මේ සාකච්ඡා වෙන්නේ අපේ ආණ්ඩුවේ ඒ ස්ථාවරත්වය සහ නායකත්වයට වැදගත්ම මූලස්ථානවල වියදම ඒවා අපි පවත්වාගෙන යන විදියත්, එවැයි මුදල් කල්මනාකරණය කරන විදියත්, එවැයි ස්වාධීනත්වය අපි රැකගන්න විදිය තුලිනුත් අපේ ආණ්ඩුවේ අන්තර්ගතය අපිට ඉතාමත්ම පැහැදිලි වෙනවා කියන එක නැවත වතාවක් අවධාරණය කරමින් ලබා දුන්න කාලයට ස්තුතිවන්ත වෙමින් මම නතර වෙනවා. බොහොමත්ම ස්තුතියි.